ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් අපේ හිත්වල තියෙන ශ්‍රද්ධාව තව තවත් වඩා වර්ධනය කරගන්න හේතු වෙන ත්‍රිපිටකයේ විමානවත්තු පාලියේ එක විමාන කතාවක් තමයි මූලික කරගත්තේ. ඒ විමානවත්තුව තමයි මට්ටකුණ්ඩලී විමානවත්තුව. මට්ටකුණ්ඩලී කියන නම අපේ ජීවිතවල බොහොම ලදරු අවදියේ ඉඳලම අපි හොඳට අහල් පුරුදු නමක්. මේ මට්ටකුණ්ඩලී විමානවත්තුව විශේෂයෙන් තිසරණේ පිළිබඳව බුදුන් සරණ යාම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් දහම් සඟුන් සරණ යාමත් මොනතරම් වටිනවද කියන කාරණාව ඉස්මතු කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව වඩා වර්ධනය කරමින් සදහැවතුන්ගේ සිත් පහන් කරමින් දේශනා කොට වදාළ විමාන කතාවක්. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පින්නතනි මේ සැවැත්නුවරම ජීවත් වුණා මහ විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන සිටුවරෙක්. ඒ සිටුවරයට මහ විශාල ධනස්කන්ධයක් තිබුණට පෙර සංසාරේ බොහෝසේ දන් දීලා පින් කරලා මේ තරම් වස්තු සම්භාරයක් ලැබිලා තිබුණට මේ ජීවිතයේ සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා මේ ජීවිතයේ තුනුරුවන් පිළිබඳව පැහැදීම ඇති කරගත්තේ නැහැ. පින්නතුනි වර්තමානයේ තුනුරුවන් පිළිබඳව පැහැදීම නැති අය මොනතරම් ඉන්නවද කියන කාරණාව මං හිතන්නේ ඒ තරම් පුදුමයට හේතු වෙන්නේ නැහැ. ජීවමාන භාග්‍යතුන් වහන්සේ දැක දැක භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිච්ච නැති අය එදත් හිටිය කියලා කියනකොට සසර ගොඩාක් පින් කරපුවයි ඒකනේ මේ තරම් ධන සම්පත් ලැබෙන්නේ. ඔබ අහලා ඇති ධර්මයේ සඳහන් කරනවා මාරයෝ පස් දෙනෙක් කියන්නේ. මේ මාරයෝ පස් දෙනාගෙන් එක මාරයෙක් තමයි අභිසංස්කාර මාර කියලා කියන්නේ. මේ අදින්න පුබ්බක වාගයයිගේ කාරණාව පැහැදිලි කරන්න තියෙන්නේ අභිසංස්කාර මාර කියන කාරණාවත් එක්ක. අභිසංස්කාර මාර කියලා කියන්නේ තමන් මේ ලෝකේ කරන යහපත් ක්‍රියාවන් පවා පස්සේ කාලෙක තමන්ට සසරට බොහොම කරදර වෙන ක්‍රියාවන් බවට පත් වෙන්න පුළුවන් කියන එකයි. තමන් මේ ලෝකේ කරන කුසල් අකුසල් තමන්ටම මාරයෙක් වෙනවා කියලා තමයි ඒක පැහැදිලි කරන්නේ. එතකොට මිනිස්සු එතකොට පින් කරන්න බය වෙයිද? කුසල් කරහමත් මාරයෙක් වෙනවා නම් තමන්ටම නෑ පින්නතනි. මෙන්න මෙතන තමයි මනාව ඉස්මතු වෙලා ඔප්පු කරලා පෙන්නන්නේ පින්කමක් කරලා ඉවර වෙලා ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ කියන එක මොනතරම් වටිනවද කියලා. පින්පව් තමන්ටම මාරයෙක් වෙනවා කියලා කියහම දැන් අදින්න පුබ්බක බ්‍රාහ්මණයා ප්‍රකෝටිපති තර විශාල ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. එනට කවදාවත් තමන්ගේ ජීවිතයේ තමන්ගේ ප්‍රයෝජනය සඳහාවත් තමන්ගේ වස්තුව වියදම් කරගන්න කම්මැලි වෙච්ච කෙනෙක්, අකමැති වෙච්ච කෙනෙක්. සාමාන්‍යයෙන් අපි සිල් ගැන කතා කරනකොට සිල් ආරක්ෂා කළ යුතු විදිහ ගැන කතා කරනකොට අපි සඳහන් කරනවානේ පින්නතුනි එක ඇහැක් තියෙන අම්මා කෙනෙක් ඒ ඇහැ යම්සේ පරිස්සම් කරගන්නවද නැත්නම් එක ඇහැක් තියෙන පුරුෂයෙක් තමන්ගේ ඇහැ පරිස්සම් කරගන්න කොයිතරම් උනන්දු වෙනවද? අපි කියන්නේ ඇහැක් වගේ බලා ගන්නවා කියලානේ සමහර දැන්වලදී. එහෙම කියන්නේ ඇස් දෙකක් තියෙනකොට. එතන මට එක ඇහැක් නම් තියෙන්නේ ඒ ඇහැ දෙකක් තිබුණටත් වඩා පරිස්සම් කරනවනේ. එතන මේ සිල් ගැන කතා කරනකොට සඳහන් කරනවා එකම පුතෙක් ඉන්න කෙනෙක් ඒ පුතා ආරක්ෂා කරනවා තමන්ගේ ඇහැ වගේ කියලා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයට තිබුණේ එකම පුතයි. ඒ පුතා පස්සේ කාලේ ලෙඩ වෙනවා තරුණවදී. නමුත් මේ තරම් මහ ධනස්කන්ධයක් තිබිච්ච මේ බ්‍රාහ්මණයා තමන්ගේ එකම පුතාට වැළඳුන රෝගේ සුවපත් කරවන්න මුදල් වියදම් කරන්න අකමැති වුණා. ඒ වගේම තරුණ වයසට එමින් ඉන්න තමන්ගේ පුතාගේ කනට පළඳන්ඩ කුණ්ඩලාභරණ දෙකක් හදන්ඩ රන්කරුවෙකුට කීවොත් රන්කරු ගාස්තුව ගෙවන්න සිද්ධ වෙනවා. රත්තරන් ඕන තරම් මාලිගා විතියෙනවා. නම් රන්කරුවගේ ගාස්තුව ගෙවන්න වෙන නිසා තමන්ගේ පුතාට ආභරණ දෙක හදලා දුන්නේ නැති තාත්තගෙන. එතර මම මේ අභිසංස්කාර මාර්යාගේ කතාව සඳහන් කළානේ. වර්තමානයේ ඕන තරම් ධනය තියෙන අය, බලය තියෙන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. නමුත් පින්නතේ තමන් සන්තක ධනය වියදම් කරලා යහපත් දේවල් නොකරන අය කොච්චර ඉන්නවද? ඒ ධනය වියදම් කරනවා පව් රැස් වෙන ක්‍රියාවල් වලට. සමහර අය ධනය වියදම් කරන්නෙම නැහැ. මොකද ඔවුන් දන්නේ නැහැ මේ ධනය අද ලැබිලා තියෙන්නේ පෙර පින් කරපු හින්දා කියලා. පෙර දන් දීපු හින්දා කියලා. ඒක නොදන්න නිසා මෙදා නැවත ධනය වියදම් කරලා දන් දෙන්න පින් කරන්න යමු වෙන්නේ. දානයට වියදම් කරන එක අපරාධේ නිර්ර්ථක වියදමක් විතරයි කියලා කියනවා. දන් දුන්නහම ලැබෙනවා කියලා කිව්වට කාටද ලැබුණේ කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙලොවින් දුන්නහම පරලොවින් ලැබෙනවා කියලා. ඒක සැක කරන්න දෙයක් නැහැ. ඒක නිසා තමයි දසවස්තුක සම්මාදිට්ඨියත් මේ කාරණාව පින්නතේ පැහැදිලි කරලා තියෙන්නේ. අත්ති දින්නම් දුන් දේහි විපාක ඇත. අත්ති ඉට්ටං මහා පූජාවේ විශේෂ විපාක ඇත. අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. මෙලොවින් දුන්නාම පරලොවින් ලැබෙනවා. නමුත් ඔක ඔප්පු කරන්න පුළුවන් සාධකයක් ලෝකෙ තියෙනවද? මෙලොවින් දුන්නාම පරලොවින් ලැබෙනවා කියන එක. භාග්‍යතුන් වහන්සේගේ වචනයයි විශ්වාස කරන්න තියෙන්නේ. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ වචනය පිළිබඳව සැක කරන අපි ඊට වඩා මේ ලෝකේ ලාමක ලාභාල දේවල් ඕන තරම් විශ්වාස කරනවා. මම ඔකට උදාහරණයක් සඳහන් කළේම ඇමරිකාවෙන් මුදල් දැම්මොත් ලංකාවෙන් ගන්න පුළුවන් කියන කාරණාව අපි 100%ක්ම විශ්වාස කරනවා. එහෙන් මුදල් දාලා යුරේච්චි ගමම්ම මෙහෙන් ගිහිල්ලා අරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොවින් දන් දුන්නහම පරලොවින් ලැබෙනවා කියලා. ඒක හුඟක් දෙනා සැක කරනවා. ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා කියලා කියන්නේ ඒ කාරණා. මෙලොවින් දුන්නහම පරලොවින් ලැබෙනවා. එතකොට ඕන තරම් මෙලොව ධන සම්පත් හම්බ කරගත්ත අය ඉන්නවා කුසල් දහම් සඳහා වියදම් කරන්නේ. හැබැයි අකුසලයේ සඳහා ඕන තරම් වියදම් කරනවා. අන්න එතන තමයි මාරේ වෙලා තියෙන්නේ. පෙර පින් කරලා මෙලව හම්බ වෙලා තියෙනවා. නමුත් ඒක යහපත සඳහා වියදම් කරන්නේ නැහැ. නැවත සංසාරෙන් දීර්ඝ කාලයක් ගොඩ නොයන විදිහට තමයි වියදම් කරන්නේ. ඒකයි පින්පව් මාරක් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ කාරණාව දිගට විස්තර කරන්න ඕන කාරණාවක්. අදින පුබ්බක බ්‍රාහ්මණයා බොහොම මිත්‍යා දෘෂ්ටිකයි. තුනුරුවන් කෙරෙහි බොහොම අප්‍රසාදයි. තමන්ගේ එකම පුතාටත් නිතර නිතර අවවාද කළේ ශ්‍රමණ බවත් ගෞතමයෝ පිළිබඳව පහදින්න එපා, ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව පහදින්න එපා කියලා. ඉතින් ඒ නිසා මේ දරුවටත් පුංචි කාලේ ඉඳලා රත්නත්‍රය පිළිබඳව පැහැදීමක් තිබුණේ නැහැ. තරුණ අවදියට ආසන්න වෙනකොට අසනීප වුණා. බේත්හේ තිකවත් තමන්ගේ තාත්තගෙන් ලැබුණේ නැහැ හරියට. මොකද තාත්තම තමයි වෙදකම් කරන්නේ. ඔහු බෙහෙත්හෙත් දන්නේ නැහැ. නමුත් වෙද මහත්වරු ගාවට ගිහිල්ලා නිකන් කතා බහ කර කර ඉන්න වෙලාවට මේ අහවල් එඩේටත් මොනවද හොඳ කියලා අහනවා. බෙද මහත්තය මොනව කීවත් එයා ඒ ටික තලල කොටල පොඩි කරලා මිරි කලා දෙනවා. ඉති අන්තිමට දරුවගේ රෝගයේ ඉතාම උත්සන්න වුණා. ඒ වෙලා වෙනම් ගිහිල්ල වෙද මහත්තයකුත් අඳ ගහගෙනාව. නමුත් වෙද මහත්තය දැනගත්තා දැම දැන් මොහු බෙහෙත් කරලා සුවපත් කරන්න පුළුවන් මට්ටමේ නෙමෙයි ඉන්නේ කියලා. රෝගය උත්සන්න වෙලා වැඩි. එනිසා ඔහු අත්හැරලා ගියා. බ්‍රාහ්මණය ඊට පස්සේ කල්පනා කරනවා දැන් මොහු බලන්න ඥාතීන් සහ ගමේ මිනිස්සු එනවා. ඒ මිනිස්සු ගේ ඇතුළට ආවොත් ගේ ඇතුළේ තියෙන ධනස්කන්ධයන් දකිනවා. රන් රිදී මුතු මැණික් සාලේ මැද්දේ ගොඩවල් ගහලා වහලා තියලා තියෙනවා. ඒ නිසා මොහු කොහොමත් මැරෙන්න ඉන්නේ. එළියට දාම් කියලා ගෙනහිල්ලා එළියේ පිල්කඩ උඩින් දැම්මා. එන කෙනෙකුට එතෙන්ට ඇවිල්ලා බලලා යන්න පුළුවන්. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා උදේ පාන්දර අවදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ දිනචරියාවේ තවත් ප්‍රධාන අංගයක් වෙන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතුව දිහා බලවදාලා අද දවසේ කාටද මං පිහිට වෙන්න ඕනි කියලා භාග්‍යතුන් වහන්සේ කරුණා නැතිින් දකින්නේ මෙන්න මේ අසරණ මට්ටකුණ්ඩේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන්නේ මට්ටකුණ්ඩලීට මාව මුණ ගැහුණුත් ලැබෙන ලාභය මොකද්ද? මට්ටකුණ්ඩලී කොහොමත් මරණින් මත්තේ නිරේ තමයි උපදින්නේ. එය මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් මට්ටකුණ්ඩලී ඒකාන්තයෙන් දෙව්ලෝ යන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා තීරණය කරනවා ඔහු නිරයෙන් බේරගන්න වඩින්න ඕනේ කියලා. කොහොමත් මට්ටකුණ්ඩලී අවසන් හුස්ම හෙළන වෙලාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා සුදුසු වෙලාව වෙනකන් විහාරේ වැඩ ඉඳලා තවත් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ රජ සවැත්නුවර පිණ්ඩපාත චාරිකාවේ වඩින්න පිටත් වෙලා මේ මට්ටකුණ්ඩලීගේ පියාගේ නිවස තියෙන්නේ මොන වීදියේද භාග්‍යතුන් වහන්සේ ඒ වීදියට මේ දාව තීරණුණා. අදින්නපුබ්බක බ්‍රාහ්මණයාගේ මාලිගාව පිහිටලා තියෙන තැනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ නතර වුණා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මි මාලාව විශේෂයෙන් විහිදවන්න පටන් ගත්තා. මට්ටකුණ්ඩලී තමන්ගේ නිවසේ එළියේ ඉන්නේ. මට්ටකුණ්ඩලීගේ නිවස තියෙන ප්‍රදේශයේ පුරාම බුද්ධ රශ්මි මාලාවන් පැතිරලා යනවා. මට්ටකුණ්ඩලී ඉන්නේ බිත්තිය පැත්තට හැරිලා. ඒ බිත්තිය පුරාම අලංකාර ආලෝක කදම්බයන් පැතිරෙනවා. මට්ටකුණ්ඩලීට වේදනාව අමතක වෙලා දැඩිසේ ලෝභී සිතක් උපදිනවා. මේ ආලෝකයේ කොහෙන්ද ගමන් කරන්නේ? කොහේ ඉඳලාද ගමන් කරන්නේ? එනිසා මට්ටකුණ්ඩලීගේ දැන් හිත තියෙන්නේම ආලෝකයේ එන දිහා බලන්න. ඒ වුණාට අනික් පැත්තට හැරෙනවා කියන එක මට්ටකුණ්ඩලීට ගොඩාක් අමාරු වැඩ. මොකද මරණ වේදනාවත් එක්ක ඉන්න වෙලාව. නමුත් මේ සියලු වේදනාවන් යටපත් කරමින් මේ ආලෝකයේ ගලන දිහාව බලන්න කැමතියි. එනිසා මට්ටකුණ්ඩලී බොහොම අමාරුවෙන් නමුත් අනිත් පැත්තට හැරුණා. හැරිලා තමන්ගේ නිවසට ප්‍රවේශ වෙන මාර්ගයේ දිහා බැලුවා. එතකොට තමයි මට්ටකුණ්ඩලී බුදුරජාණන් වහන්සේ දැකින්නේ. මට්ටකුණ්ඩලීට ඒ වෙලාවේ මතක් වෙනවා සූර්ය රාජයාට වඩා තේජසින් බැබලෙන චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාට වඩා කාන්තිමත් වුණ ලෝක ධාතුවේ පහළ වුණ සියලු ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට වඩා සීල තේජසින් බැබලෙන රන්වන් සිරුරක් දරාගත්ත ඒ සිරුර රක්තවර්ණ චීවරයකින් වසාගත්ත නිරන්තරයෙන් ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදවන ලෝක සත්‍යය සම්බන්ධයෙන් මහා කාරුණික වුණ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නේද මේ මාර්ගයේ මගේ නිවස අසල වැඩඉඳගෙන පංචවර්ණයෙන් දීප්තිමත් වෙන නේත්‍ර යුගලයකින් මන් දිහා බලාගෙන ඉන්න කියලා හිතෙනවා. මෙතෙක් කල්ම තුනුරුවන් පිළිබඳව ඔහු අප්‍රසන්නයි. නමුත් මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව වචනේ කියන්න බැරි තරම් ශ්‍රද්ධාවක් හිතේ උපදිනවා. අතපය හොලවන්න බැරි තරම් වේදනාවක ඔහු ඉන්නේ. නමුත් හිතේ බලවත් වෙච්ච ශ්‍රද්ධා වේගයට පුළුවන් වුණා. තමන්ගේ දෑත එකතු කරලා දසඟිලි එකතු කරලා භාග්‍යවතුන් වහන්සේ දිහා බලන්න. බුදුරජාණන් වහන්සේක දකිනවා මට කුණ්ඩලී බොහොම අමාරුවෙන් දෑත් එකතු කරලා දසඟිලි ලං කරලා භාග්‍යවතුන් වහන්සේ දිහා බැලුවා කියලා. ඒ කාරණාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ තීරණය කරනවා ඔහුගේ සුගති ගාමී උපත සඳහා මේ ප්‍රමාණවත් කියලා. පින්නතන ඒ කාරණාව විතර අපි හිතලා බලන්න. මුළු ජීවිත කාලයක් මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙච්ච කෙනෙක්. එක දවසක්වත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිකමටවත් ඒ කටින් වචනයක් පිට වෙලා නැහැ. කවරදාකවත් දන් හැන්දක් බෙදලා නැහැ. දැකීම මාත්‍රයෙන් මෙතෙක් පැහැදීමක් උපදවාගෙන තිබුණෙත් නැහැ. මරණයට තව සුළු වෙලාවක් ඉදිරියට තියාගෙන බුදුරජාණන් වහන්සේ දැකපු මොහොතක තමයි මේ ශ්‍රද්ධා සිත ඔහු උපදවගන්නේ. එවන් සිතුවිල්ලකින් සිදු කරනු ලබන එක වන්දනාවකට තමන් වහන්සේට වන්දනා කළ පුද්ගලයව සුගතියට යවන්න තරම් භාග්‍යතුන් වහන්සේ සතු ඒ අසීමාන්තික සීලස්කන්ධය මොන තරම් බලවත්ද? පින්නතුනි මෙන්න මේ කාරණාව තමයි සංයුක්ත නිකායේ එක සූත්‍රයක් තියෙනවා අසිබන්ධක සූත්‍රය කියලා. අසිබන්ධක ගාමිනී තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෝ පිළිබඳව බුදුරජාණන් වහන්සේත් එක්ක කරුණු සඳහන් කර කර තමයි ඉන්නේ. ඒ වෙලාවේ ගාමිනී බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ප්‍රදේශයේ ජීවත් වෙන බ්‍රාහ්මණයෝ යාග හෝම කරලා ස්ත්‍රෝත්‍ර කියල මරණයට පත් වුණ අය බඹලව ඉපැද්දෙව්වා කියලත් කියනවා. මරණයට පත් වෙන්න ඉන්න අයට බඹලවට පාර හැදුවා කියලත් කියනවා. නමුත් ස්වාමීනි මට නම් කිසිම විශ්වාසයක් නැහැ ඒ බ්‍රාහ්මණයන්ට එහෙම කරන්න පුළුවන්ද කියන එක. ඒත් ස්වාමීනි මම දන්නවා භාග්‍යතුන් වහන්සේට ඒ දේ කරන්න පුළුවන් කියන එක. මේ අසිබන්ධක ගාමිණිත් පින්නතිනේ තාම බුදුන් සරණ ගිහිල්ලා නැහැ. ඒ වුණාට ගාමිණිගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා තමන් වහන්සේට වඳින පුද්ගලයාට. නමුත් මහ විශාල සාධාරණයක් කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා කියලා. හැබැයි මිසදිටු නමුත් ඔහුට හිතෙන කතාව අපිට වන්දනා කරන්න ඉතිපිසෝ පාඨයේ සිහිපත් කරලා දෙන භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවත් මේ නවාරහාදී ගුණපාඨයට එකතු කරනවා. මොකද මේ නවාරහාදී ගුණපාඨයේ එක ගුණයක් තියෙනවා අරහං කියලා. මේ අරහං ගුණේ පැහැදිලි කරන තැන ඉතාම කෙටියෙන් සඳහන් කරන්නේ යම් කෙනෙක් මහත් වූ ශ්‍රද්ධාවකින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දෑත දෝත එකතු කරලා වන්දනා කළත් එහෙම සැදැහැයෙන් වඳින ඕනෑම පුද්ගලයෙකුට පවා දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයන්ට හැකියාවක් ඇති නිසා ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේට අරහන් කියලා කියන්නේ. ඉතින් එවන් වූ භාග්‍යතුන් වහන්සේ දැකලා මට්ට කුණ්ඩලී බොහොම සතුටින් වන්දනා කරගත්තා. මෙන්න මේ ගුණය නිසා අසිබන්ධක ගාමිණී සඳහන් කරනවා මරණාසන්නාය නිරයට යන්න යොමුවෙච්චාය නිරයට යා නොදී සුගතියට යොමු කරන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් බව මන් දන්නවා. හැබැයි මේ බ්‍රාහ්මණයන් දෙක පුළුවන්ද කියන එක තමයි මට සැක කියලා. එනම් මේ මට්ටකුණ්ඩලී කතාවස්තුවෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. මරණයට මොහොතක් තියා බුදුරජාණන් වහන්සේ දිහා බලලා ශ්‍රද්ධාසිත උපදවගත් ඔහු තෞතිසං උපදිනවා. පිනතුනේ මේ අතීතයේ ආයට විතරක් ලැබෙන ලාභයක් ගැනද මේ කතා කරන්නේ? එතන වර්තමානයේ ඉන්න අපිට මේ ලාභේ නැද්ද? එදා ලැබුණ ලාභේ අල්ප මාත්‍ර අඩුවක් අදත් නැහැ පින්නතුනේ. ජීවමාන බුද්ධ කය භාග්‍යතුන් වහන්සේ මේ වෙනකම්ම දරන්නේ නැති නිසා එහෙම කියහම කෙනෙක් අහන්න පුළුවන්, ආනන්දයන් වහන්සේ ආරාධනා කළා නම් අදත් වැඩ ඉන්නව නේද කියලා. පින්නතුනේ ඒක සඳහන් කරන අට කතාවේ ආනන්ද හාමුදුරුව ආරාධනා කළත් භාග්‍යතුන් වහන්සේ ආරාධනාව බාරගන්නේ නැහැ කියලා. ඉතින් ආරාධනා නොකළ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ, ආනන්ද මං තුන් වතාවක්ම මේ කාරණාව ඔබට මතක් කළා, නමුත් නුඹෙන් මට ආරාධනාවක් ලැබුණේ නැහැ, ඒ නිසා මං ආයු සංස්කාරත් හැරිය කියලා. ඒක අට කතාවේ පැහැදිලි කරලම කියනවා, යම් හේකින් ආනන්ද හාමුදුරුව ආරාධනාව කළා නම් ඒත් භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගන්නේ නැහැ කියලා. ඒකට හේතුව තවත් වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේට කරන්න දෙයක් නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ලෞතුරා බුදු බව ලබලා මේ ලෝක සත්‍යය වෙනුවෙන් කළ යුතු යම් කාර්යයක් තිබුණා නම් ඒ සියලුම කාර්යයන් මේ 45 අවුරුද්ද තුල නිමා කරලා ඉවරයි. ඒ නිසා වැඩ හිටියත් තව අමුතුවෙන් කරන්න දෙයක් නැති නිසා භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ඒකින් තේරෙන්නේ පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අදත් වැඩ හිටියා නම් ඔබ මම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අදත් කරන දේ භාග්‍යතුන් වහන්සේ කල්තියන් අපිට ලබලා දීලා තමයි පිරිනවම් පාලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඇතත් නැතත් සුගතිය හොයාගෙන නිවන හොයාගෙන යන ගමනට කිසි බාධාවක් අදත් අපිට නැහැ කියලා මේ අපහු කියලා තියෙනවා. ශ්‍රද්ධාවන්තයෝ ප්‍රඥාවන්තයෝ ඒ නිර්මල ධර්ම රත්නයේ සඳහන් වෙන කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ සසර දිනන්න වීරිය වඩනවා. ඒ ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවට ආර්ථයක් එකතු කරගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. මට්ටකුණ්ඩලීගේ ශ්‍රද්ධාව දැකලා නිරයෙන් මිදෙන්න එහෙම ප්‍රමාණවත් කියලා තීරණය කරලා අපි භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මොහොතින් මට්ටකුණ්ඩලී මරණයට පත් වෙනවා. ඒත් එක්කම මට්ටකුණ්ඩලී තෞතිසාවේ උපදිනවා බොහොම ආශ්චර්යමත් දිව්‍ය සම්පත් සහිතව. තෞතිසාවේ ඉපදුනාට පස්සේ මට්ටකුණ්ඩලී කල්පනා කරනවා මේ වාගේ තැනකට මම ආවේ කොහොමද? මොන හේතුව මොන කුසලයේ නිසාද? කවුරු නිසාද දෙව්ලෝ උපදින්න මට වාග්ය ලැබුණේ කියලා. එතකොට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට සිහිය උපදිනවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දිහා බලලා සදහසිතින් කරපු වන්දනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම තෞතිසාවේ උප්පත්තිය ලැබුවේ කියලා. ඊළඟට කල්පනා කරනවා මනුස්ස ලෝකේ මට අන්තිම භවයේ උපත දුන්නේ. ඒ කියන්නේ මේ දිව්‍යාත්මයේද කලින් ආත්මේ මනුස්ස ජීවිතේ මට ලැබලා දුන්න මගේ තාත්තකෝ කියලා. ඔහු මොකද දැන් කරන්නේ කියලා. මැරුණු පුතාගේ දේහය ආදාහනය කරලා පුතා මැරුණ දුකට සොහනට වෙලා අඬන ඉන්නවා. දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මොහු සංවේගයට පත් කරලා මොහුට පිහිට වෙන්න යන්න ඕනේ කියලා. ඒක නිසා ඒ සොහනටම ඇවිල්ලා පසෙකින් ඉඳගෙන ඔහුත් හඬනවා. අනේ චන්ද්‍රයා, අනේ සූර්යා, අනේ චන්ද්‍රයා කිය කියා අද් දෙක මහසට ඔසවගෙන අහස දිහා බලාගෙන අඬනවා. මොහුගේ රූපයත් මට්ටකුණ්ඩලීගේ වේශයට තරමක් සමානයි. පුතාගේ සොහන ළඟ අඬන ඉන්න බ්‍රාහ්මණයටත් මොහුගේ විලාපයත් ඇහෙනවා. ඒ වෙලාවේ ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා, නුඹ කවුද? නුඹ මොකටද අඬන්නේ කියලා. බ්‍රාහ්මණය තමයි එහෙම අහන්නේ. ඔහු උත්තරයක් දෙනවා, මංගාව තියෙනවා මනාව රතයක්, ඒක සම්පූර්ණයෙන් රණින් නිමා කරලා තියෙනවා. ඒ වුණාට ඒකට ගැළපෙන සුදුසු රත චක්‍ර දෙකක් මට නැහැ. හැබැයි මගේ රතේ ස්වභාවය වඩා වර්ධනය වෙලා ඉස්මතු වෙලා පේන්නේ නම් රත චක්‍ර දෙකක් මේ ලෝකේ තියෙනවා. මගේ රත චක්‍ර දෙක තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මේ බ්‍රාහ්මණය අහනවා, නුඹට රණින්න ඕනද, රිදියෙන් ඕනද, මැණික් වලින් ඕනද, සත්‍රු වලින් ඕනද, මේ රත චක්‍ර කොහොමද නිමා කරලා දෙන්න ඕනි කියලා අහනවා. ලෝහිතාංගයෙන් ඕනද කියලා අහනවා. ඒ කියන්නේ රතු මැණික් වලින් ඕනද කියලා. එතකොට අර දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා, නුමමට දෙන්න හදන්නේ කොයි වගේ ප්‍රමාණයේ රෝද දෙකක්ද කියලා. බ්‍රාහ්මණය කියන උඹ ඉල්ලන්නේ යම් ප්‍රමාණයක්ද, මං ඒ ප්‍රමාණයෙන් දෙන්න කැමතියි කියලා. ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා, මනුස්ස ලෝකේ ඖෂධයක් නැතුව මාව මෙරළේ යනකම් බලාගෙන හිටපු මගේ තාත්තා දැන් මට කැමති විදිහට කැමති ප්‍රමාණයෙන් රණින් රිදීන් මැණික් වලින් සත්‍රුවණින් රත චක්‍ර දෙන්න කතා කරනවා. ඒකාන්තයෙන්ම මොහු ශෝකයට පත් කළ යුතුයි. එහෙම තීරණය කරලා කියනවා බ්‍රාහ්මණය, මට නුඹේ රෝදවලින් ඇති වැඩක් නෑ. මට අවශ්‍ය රෝද දෙකක් තියෙනවා. ඒ තමයි හිරු සහ සඳු. මේ රෝද දෙක ලැබුණොත් මගේ රතේ තියෙන වටිනාකම මෙපමණයි කියලා නිමක් නැහැ. අන්න ඒ වෙලාවේ බ්‍රාහ්මණය කියන උඹ මහ මෝඩේ කියලා. මේ සොහනේ මැරිලා වැටෙනකන් ඇඬුවත් ඉරයි හඳයි උඹට හම්බ වෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා අහනවා, බ්‍රාහ්මණය, මේ ලෝකේ සමහර අය Tamanට පෙනෙන දේවල් ඉල්ල ඉල්ල අඬනවා. සමහර අය නැවත කවදාවත් මුණ ගැහෙන්නේ නැති නොපෙනෙන දේවල් ඉල්ල ඉල්ල අඬනවා. පෙනෙන දේවල් ඉල්ලලා අඬන කෙනාගෙනුයි නොපෙනෙන දේවල් ඉල්ලලා අඬන කෙනාගෙනුයි මේ දෙන්න අතර මෝඩ කෙනා කවුද කියලා. පෙනෙන දේ ඉල්ලන කෙනා දඥානය, නොපෙනෙන දේ ඉල්ලන කෙනා දඥානය කියලා. බ්‍රාහ්මණය ටික වෙලාවක් කල්පනා කරලා කියනවා, පුත්‍රය, මේ වෙලාවේ නුඹ හරි. නොපෙනෙන දේ ඉල්ලලා අඬන කෙනාට වඩා පෙනෙන දේ ඉල්ලලා අඬන කෙනා ශ්‍රේෂ්ඨයි. මේ කතාවේ හැටියට ඔහු ඥානවන්තයි නොපෙනෙන දේ ඉල්ලන කෙනාට වඩා. මතක් කරලා දෙනවා බ්‍රාහ්මණය, නුඹේ පුතා මරණයට පත් වෙලා නේ නුඹ අඬන්නේ. නමුත් පුතා ආයේ කවදාවත් නුඹ ගාවට එයිද කියලා අහනවා. අනික පුතා නුඹට දැන් කොහෙන්වත් පේනවද කියලා අහනවා. ඉතින් ඒ කාරණාවෙන් අදින පුබක බ්‍රාහ්මණයා තමන් කරන ක්‍රියාව ගැන ටිකක් වැඩිපුර හිතන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මෙතෙක් තමන්ගේ තාත්තට පෙන්වන්නේ නැතුව අතුරුදහන් කරගෙන හිටපු තමන්ගේ දිව්‍යමය ස්වභාවය ඔහු ඉදිරියේ මාව පානවා. අදින්න පුබ්බක බ්‍රාහ්මණය අහනවා, මගේ පුතාගේ රූපයට සමාන රූපයක් තියෙන රණින් රිදීන් මේ තරම් ආභරණ පළඳගත්ත, විශේෂයෙන් රත්තරන් ආභරණ. සාමාන්‍යයෙන් සඳහන් කරනවා දෙවි කෙනෙක් කොයිතරම් ආභරණ පැළඳලා ඉන්නවද කියන කාරණාව, ආභරණ ටික ගැලෙව්වොත්, සියලු ආභරණ ගැලෙව්වොත් ගැල් හැටක් අවශ්‍යයි කියනවා ආභරණ පුරවන්න. ගැල් හැටක පටවන්න තරම් ආභරණ ඒ දිව්‍ය ශරීරයේ පළඳවල තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ශරීරයක් බොහොම ලොකු යුසයි. ඒ වගේ මේ තරම් ආභරණ දරනවා. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා මම වෙනුවෙන්ම තමයි මේ සොහනට වෙලා නුඹන්නේ. මමම තමයි නුඹේ මරුණ පුත්‍රය කියලා. ඒ වෙලාවේ අහනවා නුඹ කොහේ ඉඳලාද ආවේ? මේ තරම් ලස්සනට හැබෑම දෙවියෙක් වෙලා නුඹව දිව්‍ය ලෝකෙ උපද්දවන්න නුඹට කවුද අනුග්‍රහ කළේ කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා මට මේ මනුස්ස ලෝකේ එහෙම ලොකුවට පිහිටක් කාගෙන්වත් නොලැබුණාට මරණ මංචකේ අසරණ වෙලා හිටපු මට තුන් ලෝකයේම හැම මොහොතකම සරණක් වුණ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ එදත් සරණ වුණා. උන්වහන්සේ දැකලා හිතේ ඉපදිච්ච ශ්‍රද්ධාව, හිතේ ඉපදිච්ච ප්‍රීතිය, ඒ බුද්ධාලම්බන ප්‍රීතිය මාව දෙව්ලොවට ගෙනියන්න සමත් වුණා කියලා. කියලා බ්‍රාහ්මණයට කියනවා පියාණෙනි, ඒ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ අදත් වැඩ ඉන්නවා. නුඹත් මරණයට කලින් ඒ භාග්‍යතුන් වහන්සේව සරණ යන්න කියලා. කාරණාව පැහැදිලි කරලා තමන්ගේ තාත්තට කියලා දෙනවා කොහොමද බුදුන් සරණ යන්නේ. දිව්‍ය පුත්‍රයා කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. මේ විදිහට ප්‍රකාශ කරලා භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි. මේ විදිහට ප්‍රකාශ කරලා ධර්ම රත්නයත් සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ ආර්ය මහා සංඝ රත්නයත් සරණ යන්න කියලා. මේ දිව්‍ය පුත්‍රයා තමන්ගේ තාත්තට කියන කාරණාව බොහෝ දේශනාවල් වලින් පැහැදිලි කරපු කරුණ. මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩේ බුදුන් සරණ යන එක කියලා. ඇයි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බැරි බුද්ධං සරණං කියන කාරණාව කියපු මාත්‍රයෙන් සරණ පිහිටන්නේ නැත්තේ? සැක සහිතව නම් එහෙම කියන්නේ. එහෙම වුණොත් සරණ පිහිටන්නේ නැහැ. අල්ප මාත්‍රයක්වත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳවවත් දේශනා කොට වදාළ ධර්ම රත්නයේ පිළිබඳවවත් පිහිටවපු අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේ පිළිබඳවවත් අල්ප මාත්‍ර සැකයක් නැතුව යන්න ඕනේ. ධර්ම රත්නයේ ගැන සැකයි කියන්නේ, සංඝ රත්නයේ ගැන සැකයි කියන්නේ ඒක භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මේ නැසකයක්. එහෙනම් මේ තුන් සරණින් කොයි සරණ නැති වුණත් තිසරණේම නැති වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සරණ හරියට පිළිහිටියොත් දහම් සඟුන් නිකම්ම සරණ ගියා වෙනවා. ඉතින් ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ මහත් වූ ආශ්චර්යමත් බුද්ධ ජීවිතයේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් හැබෑම ශ්‍රද්ධාවන්තයාට ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ඇති වෙන අසීමාන්තික පැහැදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේව මම සරණ යනවා, මගේ සරණ බවට පත් කරගන්නවා, මගේ රැකවරණේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ කියලා පූර්ණ විශ්වාසයකට එළඹෙනවා. අපි හරියට ඒ සරණෙ පිහිටියොත් යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමි, යන්නේ නැහැ කවදාවත් නිරේකට. පහාය මානුසං දේහං, මනුස්සකයින් ප්‍රාණ වායුව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූර්ණසන්ති උපුරෝනෝ දෙව්කය කියන කාරණාව මූලාශ්‍ර හැටියටම සඳහන් කරලා තියෙනවා. ඉන්නතිනේ මට්ට කුණ්ඩලි දිව්‍ය පුත්‍රයා විශේෂයෙන් තමන්ගේ තාත්තට මේ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කරනවා ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ ආතුර රූපෝම් හි සකේ නිවේසනේ. බුද්ධන් විගත රජන් විකින්න කංකං අදක්කින් සුගතන් අනෝපමඤ්ඤං ස්වාහං මුදිත මනෝ පසන්න චිත්තු අංජලින් අකරින් තථාගතස්ස තාහං කුසලං කරිත්වානකම්මං තිදසානං සහව්‍යතං පත්තු. මොකද්ද මේ සඳහන් කරන්නේ? මගේ නිවසේ ආබාධිත තත්ත්වයට පත් වෙලා, ගිලන් බවට පත් වෙලා, දුකට පත් වෙලා මං ජීවත් වෙන කාලේ, බුද්ධත්වයට පත් වෙච්ච, සව් කෙලෙස් නැති කරපු ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ දැකලා ඇදලි බැඳල උන්වහන්සේ ළඟ වැන්දනා කරපු කුසල කර්මයේ තමයි මාව දෙව්ලොවට අරගෙන කියලා. තමන් සම්බන්ධ කාරණාව ප්‍රකාශ කරලා නැවත තමන්ගේ තාත්තට කියනවා. අජ්ජේව කිච්ඡං අජ්ජේව බුද්ධං සරණං වජාහි පියාණෙනි, මම වගේම නුඹ අද මේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ධම්මංච සංඝංච පසන්න චිත්තු, ධර්ම රත්නේ පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නේ පිළිබඳව සිතේ පැහැදීම උපදව ගන්න. තතේව සික්ඛාය පදානි පංච, ඒ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළ ශික්ෂාපද පහක් තියෙනවා. ඒකට කියන්නේ පන්සල් කියලා. මේ පංචශීලයේ නිරන්තරයෙන් නුඹත් ගරු කරන්න ආරක්ෂා කරන්න. අකණ්ඩ පුල්ලානි සමාධියස්සු කියලා කියන්නේ ඒ සීලය සමාදන් වෙලා අකණ්ඩව මේක ආරක්ෂා කරන්න. මේ ගාථා රත්නයන් තුල අපිට සෑහෙන වෙලා කතා කරන්න කරුණු තියෙනවා. නමුත් කෙටියෙන් නමුත් මේ කාරණා වහලා මේ ජීවිතෙන්ම සුගතියට යන්න, සතර අපායෙන් මිදෙන්න මේ පංච සීලය කොයි තරම් වටිනවද කියන කාරණාව නිතර නිතර තමන්ගේ ජීවිතයේ ඕන තරම් බණවලට ධර්ම දේශනාවල දිහනවා. මේ ජීවිතයේ අද මේ වයසට එනකොට කී පාරක් අපි පන්සිල් සමාදන් වෙලා ඇද්ද? නමුත් නැවත නැවත පන්සිල් සමාදන් වෙන්න උනේ ඇයි කියන කාරණාවන් ගැන අපහු හිතලා තමන්ට යහපත් වෙන විදිහට තීරණයක් ගන්න පුළුවන් වුණොත් ඒක යහපත තමන්ට මිසක් වෙන කාටවත් නෙමෙයි. ඔබට මහත් වූ යහපතක් සැලසෙනකොට ලෝකයටත් ඒකෙන් මහත් සිතක් සැලසෙනවා. ඒක හරියට පහනක් දැල්ලුවහම විශාල පිරිසකට එළියක් ලැබෙනවා වගේ වැඩක්. තමන් දුගතියෙන් මිදෙන්න වීරිය වඩනකොට අවටින්න බොහෝ දෙනාට සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒකයි මේ ශාසනයේ ක්‍රමය. ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමයක් ශාසනය ඇතුළේ තියෙනවා. දැන් නුඹේ ආරක්ෂාව නුඹ විසින් තර කරගන්නකොට අන්‍යයන් නුඹ නිසා බොහෝ පලනවා. අන්න ඒක නිසා සඳහන් කරනවා, පානාති පාතා විරමස්සු චිත්තං ලෝකේ අදින්නම් පරිවජ්ජේසු, අමජ්ජපෝ මාග මුසා බනීති සකේන ධාරේ හිච හෝති තුට්ටු. මෙතන සඳහන් කරනවා ප්‍රාණඝාතයෙන් වළකින්න, අන්සතු වස්තුව පැහැර ගැනීමෙන් වළකින්න. අමජ්ජපෝ මා මුසා බනාති, මධ්‍යසාර පානයෙන් සහ මුසාවෙන් බැහැර වෙන්න. සකේන ධාරේ හිච හෝති තුට්ටු, තමන්ගේ භාර්යාවගෙන් විතරක් හැම කල්හිම සතුටු වෙන්න කියලා. ඉතින් මේ කාරණාව දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරාම අදින්න පුබ්බක බ්‍රාහ්මණයට තියෙන මහ පුදුමාකාර සතුටක්, වචනවලින් ප්‍රකාශ කරන්න බැරි තරම් මහත් සතුටක්. එනිසා අදින පුබ්බක බ්‍රාහ්මණය කියනවා, දේවතාවානිනි නුඹ මහගේ යහපත කැමති වන්නේද? නුඹට මගෙන් සරණක් නුනට නුඹ මට පිහිටවීම සඳහාම දෙව්ලොව ඉඳලාම පමුණුණා. තෙලෝගුරු බුදුරජාණන් වහන්සේ නුඹට පිහිටවීම සඳහා ජේතවනාරාමේ ඉඳලා අපේ නිවස ගාවට වැඩියා. උන්වහන්සේගෙන් පිහිට ලබාගත් නුඹ මට පිහිටවීම සඳහා දෙව්ලොව ඉඳලාම. නුඹේ වචනය මම ඒකාන්තයෙන් ඉෂ්ට කරන්න. දිවිරාජයට පොරොන්දුවක් වෙනවා. නුඹ මට කියනවා බුදුන් සරණ ගිහිල්ලා පන්සල් රකින්න කියලා. දේවතාවාණෙනි, නුඹේ වචනේ මම ඒකාන්තයෙන් ඉෂ්ට කරන්න. අද ඉඳලා දේවතාවාණෙනි, නුඹ මගේ ගුරුවරයා හැටියට මං සලකන්නම් කියලා. ඒ ප්‍රකාශය කරලා කියනවා මම බුදුන් සරණ යන්නම්, මම දහම් සරණ යන්නම්, මම සංඝුන් සරණ යන්නම්, ප්‍රාණඝාතයෙන් වළකින්නම්, අදත්තා දානයෙන් වළකින්නම්, මම සුරාපානයෙන් හැමදාම වළකින්නම්, මුසාවාදයෙන් වැළකිලා සිය බිරිඳකින් හැමදාම සතුටු වෙන්නම් කියලා. ඒ ප්‍රකාශයත් දිව්‍ය පුත්‍රයාට ලබලා දීලා අදින්නපුබ්බක බ්‍රාහ්මණයා තීරණය කරනවා දැන් මෙතනින් පිටත් වෙන්න. හැබැයි ਉਹ පිටත් වෙන්න කලින් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා යන්නේ දෙව්ලොවට නෙමෙයි, අතුරුදහන් වෙලා යන්නේ භාග්‍යතුන් වහන්සේට. මට්ටකුණ්ඩලී අතුරුදහන් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟ පහළ වුණා. සොහොනෙන් අතුරුදහන් වෙලා ගිහිල්ලා අදින්නපුබ්බක බ්‍රාහ්මණයා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයේ පැත්තට පාගමනින්ම ලහිලහීම යනවා. දැන් මිනිස්සුන්ට පේනවා අදනම් අදින්නපුබ්බ කියන්නේ ජේතවනාරාමයේ පැත්තට. මොන හේතුවක් නිසා අදින්නපුබ්බ කියන්නේ ජේතවනාරාමයේ පැත්තට යනවාද? මොහු යන්නේ ඒකාන්තයෙන් පුත්‍ර ශෝකය නිසා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නමයි අදනම් අපූරු බණක් අහන්න ලැබී කියලා මිනිස්සු කල්පනා කළා. ඒ නිසා අදින්නපුබ්බක බ්‍රාහ්මණයාගේ පිටිපස්සෙන් විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ගමන් කරන්න පටන් ගත්තේ බ්‍රාහ්මණයාට දේශනා කරන ධර්මය අහන්න. බ්‍රාහ්මණයක් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක ටික වෙලාවක් සතුටු සාමීචයේ කතා බහේ යෙදිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මුළු ජීවිත කාලෙම සීලයක් සමාදන් වෙලා නැති, මුළු ජීවිත කාලෙටම දානයක් දීලා නැති, මුළු ජීවිත කාලෙම කිසිම ශික්ෂාපදයක් තුල හික්මීමක් ශ්‍රද්ධාවක් තිබුණේ නැති එහෙම කෙනෙක් නමුත් නුඹ වහන්සේ දැකලා ඒ දැකීම මාත්‍රෙන් ඇති කරගන්න ශ්‍රද්ධාවෙන් හෝ සදහසිතින් දසඟිලි එකතු කරලා නුඹට වන්දනා කිරීමෙන් හෝ දෙව්ලොව යන්න පුළුවන්ද කියලා අපේ බුදුරජාණන් වහන්සේ අදින්නපුබ්බක බ්‍රාහ්මණයගෙන් අහන්නේ, බ්‍රාහ්මණේ, මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඒ ගැන නුඹට කීවේ නැද්ද කියලා. එහෙම අහනකොට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මෙතෙක් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟ නොපෙනී හිටියා. ඒ මොහොතේම මට්ටකුණ්ඩලී පෙනී හිටින්න පටන් ගන්නවා. අදින්නපුබ්බක බ්‍රාහ්මණයා මට්ටකුණ්ඩලී තමන්ට ඒ බව සඳහන් කළ බවත් අද ඉඳලා දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගිය උපාසකයෙකු හැටියට තමන්ව පිළිගන්නා ලෙසත් අදින්නපුබ්බක බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. පින්නතින් එදා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මුල් කරගෙන අදින්නපුබ්බක බ්‍රාහ්මණයාට ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ ධර්ම දේශනාව නිමා වෙනකොට අසූ හාරදාහක් ධර්මාවබෝධය ලැබෝ කෙළ සඳහන් කර. මේ කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේම තහවුරු කරලා දේශනා කරනවා. යම් කෙනෙක් සැදැහැසිත් උපදවාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් ක්‍රියාවක යෙදෙනවා නම් එක්ක සිල් ආරක්ෂා කරනවා, නැත්නම් සිලුත් රැකගෙන දනුත් දෙනවා. මේ ශාසනයේ හරි ලස්සන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවේ මුලින්ම තියෙන දානය, ඒකට හේතු මිනිස්සු සිල් රකින්නට වඩා දන් දෙන්න හරි කැමති. ඒක තමයි ස්වභාවය. ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාවේ මුලට ගෙනල්ලා තියෙන දානය. ශ්‍රද්ධාවෙන් කාලයක් දන් දෙන්න පටන් ගත්තහම ඔහුටම වැටහෙන්න පටන් ගන්නවා, මං දානේ විතරක් දීලා හරියන්නේ නැහැ, මං සිලුත් සමාදන් වෙන්න ඕනේ කියලා. අන්න ඊට පස්සේ තමයි ඔහු තීරණය කරන්නේ උපෝසත සීලයක් සමාදන් වෙන්න. ඒතකොට දවසක් සිල් ආරක්ෂා කරනවා. ඊළඟට ඔහු ටික ටික පුරුදු වෙනවා දෛනිකව පන්සිල් ආරක්ෂා කරන්න. එහෙම සිල් ආරක්ෂා කරගත්ත ඔහුගේ තිසරණයේ මනාව තහවුරු වෙනවා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රේෂ්ඨ උපාසක කෙනෙක් ශ්‍රේෂ්ඨ උපාසිකාවක් බවට පත් වෙන්නේ ඔහු මේ ලෝකේ සුවිශේෂී භාග්‍යයක් ලබනවා. හැබැයි මේ වාසනාව ලැබෙනවත් එක්කම හරියටම සරණ පිහිටියොත් මරණින් මත් ඒකාන්තයෙන් සතර පායින් මිදෙනවා. අපි ධර්මයේ තුල දන්නේ සෝවාන් වහන්සේනම් සැක නැහැ, අනිවාර්යයෙන්ම සතර පායින් මිදෙලා ඉන්නේ. නමුත් සෝවාන් වහන්සේගෙන් පස්සේ අහවල් කෙනා ඒකාන්තයෙන් සතර පායින් මිදුණා කියලා කියන්න කෙනෙක් නැහැ. නමුත් අපේ හිතවලට ලොකු සහනයක්, මහත් වූ අස්වැසිල්ල, විශාල සතුටක් එකතු කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යමෙක් නිවැරදිව මා සරණ ගියා නම්, මගේ අවවාද ඒකීකර වුණා නම්, මරණින් මත්තේ ඔහු සතර පායෙන් මිදිර සුගතියට යන කෙනෙක් කියලා. ඒ ප්‍රකාශයම පින්නතේ අපිට කොයිතරම් සහනයක් වෙනවද, මොනතරම් අස්වැසිල්ලක් වෙනවද. නමුත් අදත් ඒ සහනය අස්වැසිල්ල මේ දැන් ජීවිතයට එකතු කරන්න පුළුවන්කම තියෙනකොට අපි තාමත් කොයිතරම් අඥාන විදිහට කටයුතු කරනවද, නිවැරදිව තුනුරුවන් සරණ යන්නෙත් නැතු, උතුම් වූ පංචශීල ප්‍රතිපදාවට හරියට ගරු කරන්නෙත් නැතු, අපිම මොකද්ද කරගෙන යන්නේ කියන කාරණාව අපිම කල්පනා කළ යුතු දෙයක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපිට බොහොම සලකලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සලකන්නේ ඇත්තේ මට හිතෙන්නේ අපිට නෙමෙයි කියලා. මොකද ඒකට හේතුව මේ රටේ මහ පුදුමාකාර වීරිය තිබිච්ච, ශ්‍රද්ධාව තිබිච්ච, උතුමන් ජීවත් වෙච්ච රටක්. ඉන්නතන අපේ ලංකාව ගැන සඳහන් කරනකොට සඳහන් කරනවා මේ ලංකාවේ එකම එක දවසක් තිබිලා තියෙනවා එකම පුතඥ භික්ෂුන් වහන්සේ නමක්වත් හිටපු නැති දවසක්. සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා මේ ලංකාවේ සියලුම භික්ෂුන් වහන්සේලා රහත් වෙලා හිටපු එක දවසක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ තරම් උත්තරීතර රටක් ලංකාව කියන්නේ. ඒ තරම් වීර්‍යවන්තයන්ගෙන් පුණ්‍යවන්තයන්ගෙන් පිරුණු රටක්. අතීතයේ හිටපු ශ්‍රද්ධාවන්තයන්ටත් අනාගතයේ පහළ වෙන ශ්‍රද්ධාවන්තයන්ටත් අනුග්‍රහ කරමින්ම වෙන්න ඇති භාග්‍යතුන් වහන්සේ මේ රටට මේ තරම් සලකලා තියෙනවා. ඒ අතීතයත් අනාගතයත් අතරේ මහා ශ්‍රද්ධාවන්තයෝ වර්තමානයේ නැතුව නෙමෙයි. කොහොමත් ශ්‍රද්ධාව තියෙන නිසා භාගිතුන් වහන්සේගේ අනුකම්පාව ඔවුන්ට නිරන්තරයෙන් ලැබිල තියෙනවා. අපිට ඒ අනුකම්පාව ලබන්න බැහැ කියල කාරණාව කොහොමත් නෑ. තවත් භාගිතුන් වහන්සේගේ ධර්මාන කාලයේ එකනේ රූපකයින් ධර්මාන නැහැ. රූපකයින් අපිට පෙනුනේ නැතත් භාගිතුන් වහන්සේ දේශනා කළා භාගිතුන් වහන්සේ අතීතයට ගියා කියලා හිතන්න එපා කියලා. ඒ නිසා ඒ ප්‍රකාශයෙන්ම ප්‍රයෝජන අරගෙන සතරාපායට පිටුපාලා එක දිගට සුගතිය දිහාට ගමන් කරන ජීවිතයක් පෝෂණය කරගෙන බලාපොරොත්තු වෙන නිවන භයානක සසරින් එතර වෙන්න හිනිමගක් බවට පත් කරගෙන සදාකාලික සුවයෙන් සැනසෙන්න කටයුතු කරන්න සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.